ගරු ඩීවි චානක මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තිබෙනවා.
ස්තුතියි සභාපතිතුමිය. මම පළමුවෙන්ම විශේෂ ස්තුතියක් කරන්න ඕන ප්‍රාදේශ සභා මැතිවරණය ගැන. විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේම අපේ රටේ ජනතාව, අපි පක්ෂයක් විදියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි වැටෙන්න පුළුවන් උපරිමයටම වැටුණා. අපි 2:50ට, එහෙම නැත්නම් ජනාධිපතිවරණයේදී 2:50ට, පාර්ලිමේන්තු මැතිවරණයේදී 3%, ඒ වගේ අපි වැටුණා. දැන් මාස 7කට කලින් මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි පාර්ලිමේන්තු මැතිවරණයට 10 දෙනෙකුට නාම යෝජනා ලබා දෙන එක තමයි තිබ්බ ලොකුම ප්‍රශ්නේ. එහෙම තිබ්බ ප්‍රක්ෂයක් අපිට මාස 7ක් වැනි කෙටි කාලයක් තුල අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ලංකාවේ පසුගිය මැතිවරණයේ ගත්ත වැඩිම වර්ධනය, වැඩිම ඒක ඡන්ද වශයෙන් ගත්තත් ඡන්ද වලින් වැඩිම වර්ධනය, ප්‍රතිශතයේ වශයෙන් ගත්තත් වැඩිම ප්‍රතිශතයකින් වැඩි කර ගත්ත පක්ෂයේ බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පත් කරන්න අද රටේ ජනතාව තීරණය කළා තියෙනවා. මිලියනයකට ආසන්න වෙච්ච ඒ ඡන්දදායක සියලුම දෙනා මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් අපි වැටිච්ච වෙලාවේ අපිට ආසන සංවිධායක කෙනෙක් හරියට නැති වෙන වෙලාවේ, අපේ නායකයෝ අපිව දාලා යන වෙලාවේ, පාර්ලිමේන්තුව ඇතුලේ නියෝජිතයෝ 3 දෙනෙක් විතරක් ඉන්න වෙලාවේ මේ සහයෝගය ලබා දීලා මිලියනයක් ලබා දීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. සරත් මන්තුමා hina වෙවි ඉන්න, වැඩිය hina වෙන්න එපා. ඔන්න දැන් 100%. මොකද මේතුමා? ඇත්ත. නියෝජ්‍යවතුව 2016, 2018 අපි ආයතන 226ක් ජයග්‍රහණය කළා. ඒ වගේම ඔබතුමාලා 106යි. ඔබතුමාලා 106 හිටපු අය අද ඇවිල්ලා තියෙනවා ප්‍රාදේශ සභාව නෙවෙයි ජනාධිපතිවනේ පාර්ලිමේන්තුවේ දින්න. හැබැයි ඔබතුමාලාට 106ට එන්න ගිය අවුරුදු 60ක්. 106ට එන්න ගියා ඔබතුමාලාට අවුරුදු 60ක්. ඔබතුමාලාට ආණ්ඩුවක් පීඩවන්න ගියා අවුරුදු 60ක්. 3-2 ගන්න ගියා අවුරුදු 60ක්. හැබැයි අපේ 102.50 10%කට වැඩි කරගන්න, එහෙම නැත්නම් මිලියනයකට වැඩි කරගන්න අපිට ගියේ මාස 7යි. ඔබතුමා එදත් 2.50 වෙලාවෙත් hina වුණා, 103 වෙද්දිත් hina වුණා. තව hina වෙන්න අපි කැමති. තව hina වෙන්න දන්නේම නැතුව ඔබතුමාලා 103ට වැටෙනකම්ම ඔවගේ hina වෙවි ඉන්න. 118ක් ලංකාවේ ඡන්ද වැටිච්ච ප්‍රමාණය නෙවෙයි, වැටිච්ච ප්‍රමාණය 118ක් ඔබතුමාලට අඩු වෙලා තිබුණා. මම දැක්ක ගොඩක් අය කතා කරද්දි කියන කාරණයක් තමයි දැන් අපේක්ෂකයෝ වැඩි වෙලා. අපේක්ෂකයෝ වැඩි වෙච්ච ඉඳ තමයි ඡන්ද වැඩිවේ. ඉතින් ඔබතුමාලගේ මාලිමාවෙත් අපේක්ෂකයෝ වැඩි වුණා. සියලුම අයගේ තමයි, හැම පක්ෂවලම තමයි අපේක්ෂකයෝ වැඩි වෙන්නේ. හැබැයි ඡන්ද, ලංකාවේ ඡන්ද භාවිතාවේ අඩු වෙද්දී අපිට 106කට වැඩිය ඡන්ද වැඩි ප්‍රමාණයකින් වැඩි කරන්න අවශ්‍ය කටයුතු කරපු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඉස්සර නම් කිව්වේ ස්වාධීන කණ්ඩායම් වල ඉන්නේ හොරු නේද? ස්වාධීන කණ්ඩායම් වලින් පරණ හොරු වෙනවා කිව්වා හොරාට. එහෙම කියපු අය පොහොට්ටුවෙන් හොරු තමයි ඉල්ලන්නේ කිව්වා. හැබැයි මේ දවස්වල සභා පිහිටවන්න නම් රෑට හොරාට එනවා. දැන් අලුත් ක්‍රමයට එන්නේ. දැන් අර අපේ අපේක්ෂකයා ෆෝන් එකට කෝල් එකක් දුන්නොත් ඒක රෙකෝඩින් දාලාද කියලා බයයි. ඒකෙන් හින්දා ගමේන අපේක්ෂකයා එනවා ගෙදරට ෆෝන් එක ගෙනෙලා දෙනවා. හැබැයි ෆෝන් එකේ රෙකෝඩින් නැති වුණාට ගෙදර CCTV තියෙනවා. ඒකෙන් හින්දා පොඩ්ඩක් පරිස්සම් වෙන්න. දැනටම අපි ගාව එක CCTV පටියකුත් තියෙනවා. හෙට අනිද්ද අපි එළියට දාන්නම්. ওই රෑට එන අය ඒ දවස්වල හොරු, දැන් හොඳයි නේද? දැන් සභාව පිහිටව ගන්න බැරි වෙනකොට ඒ දවස්වල හොරු දැන් හොඳයි. අර ස්වාධීන කණ්ඩායම් වල එනවා කියපු හැංගිච්ච හොරු ටික අද හොඳයි. බලය ගන්න ඕන වුණාම කබර ගෝයා තල ගෝයා න්‍යාය අද මාලිමාවට යන්න වෙලා තියෙනවා. ඒක කාරණා. ඒ වගේම තමයි අපි දන්නවා දැන් ප්‍රාදේශ සභා ටික අර හිතපු ජයග්‍රහණය ලැබුණේ නැහැ. ඔබතුමාලා බලාගෙන හිටපු අර 170 ඔබතුමාලගේ ලේකම්තුමා කිව්ව ටිල්වින් සිල්වා මහත්තයා කියපු 170 ගන්න බැරි වුණා. ඒකත් එක්ක පාර්ලිමේන්තුවේ දැන් වෙනසක් පේනවා නේද? වෙනද වැඩිය කෑ ගැහුවේ නැහැ නේද සරත් අයතුමා? වෙනද වගේ නෙවෙයි දැන් කට්ටිය සද්දේ පොඩ්ඩක් වැඩි වෙලා, පොඩ්ඩක් කලබල වෙලා තියෙන්නේ. ඒක හින්දා ප්‍රාදේශ සභා මැතිවරණය බැරි වෙනකොට දැන් උත්සාහ කරනවා සිවිල් ආරක්ෂක කමිටු, එහෙම නැත්නම් මහජන ආරක්ෂක කමිටු වලට කවදාවත් දේශපාලන බලපෑම් තිබුණේ නැහැ. නියෝජ්‍යමත්තුමත් ඉන්නවා. අද නියෝජ්‍ය පොලිස්පත්තුමාගේ අස්සනේ චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා. ගමේ මහජන ආරක්ෂක කමිටු පිහිටුවද්දී අනිවාර්යෙන්ම සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ මග වෙන්නීම, ඒ වගේම ඔහුගේ දායකත්වය ගන්න කියලා. මොකද්ද සංවර්ධන කමිටුවේ සභාපතිවරයාට තියෙන තැන? මොකද්ද මේක කරන්නේ? ගමේ තියෙන ආරක්ෂක කමිටුවත් දේශපාලනීකරණය කරන්න සූදානම් වෙන්නේ. ඉස්සර මේක තිබුණේ ගමේ පන්සලේ නායක හාමුදුරුව, එහෙම නැත්නම් පල්ලියේ, මෙහෙම නැත්නම් ආගමික නායකයන්, ගමේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් ටික, ඒ වගේම ග්‍රාම නිලධාරීතුමල්ලා, මේගොල්ලෝ එකතු වෙලා ගමේ ඉන්න වොලන්ටියර්ස්ලා ගමේ මේවට එකතු වෙච්ච කට්ටිය එකතු කරන් මේක හැදුවේ. හැබැයි අද මොකද්ද කියන්නේ? අද චක්‍රලේඛනේ වෙනවා සංවර්ධන කමිටුවේ සභාපති.
දැන් මොකද කරන්නේ?
මේක දේශපාලනේ කරන්න ඔබතුමාලා උත්සාහ කරනවා. ඊට පස්සේ කියනවා ක්ලීන් ශ්‍රී ලංකා එකේ දෙන්නෙකුත් අනිවාර්යෙන් දාගන්න ඕන කියලා. අමාරු නෙවෙයි දේශපාලනය කරන්නේ. පොලිසිය තියෙන්නේ, ගමේ ආරක්ෂක කමිටු තියෙන්නේ, දේශපාලනය කරන්න නෙවෙයි. ඒ වගේම තමයි අපි දැක්කා ඔබතුමාලගේ හිටපු මන්ත්‍රීවරයෙන් මේ පැත්තේ කියනවා දැන් පොඩි ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ. මොකද්ද තියෙන පොඩි ප්‍රශ්න? පොල් නැහැ, හාල් නැහැ, ඒ වගේම ලුණු නැහැ. මේ ඔබතුමාලට පොඩි ප්‍රශ්න වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ට කන්න නැති වෙන එක පොඩි ප්‍රශ්නයක් නෙවෙයි. රුපියල් 100ට තිබ්බ ලුණු පැකට් එක රුපියල් 300ක් 400ක් වෙන්න බලපාපු හේතුව මොකද්ද? රුපියල් 300ක් 400ක් වෙන්න බලපාපු හේතුව මොකද්ද මත්තුවා? නෑ යන්න උන්නේ නැහැ තාම. මොකද යන්න ඇහුන්නේ නැහැ. මයිකෙන් කියන්නේ ඇහෙන්නේ නැහැ. රුපියල් 300ට 400ට ලුණු පැකට් එක ගියේ ඇයි? දැන් ලංකාවේ තියෙන ලුණු හදන ප්‍රධාන තැන් පහයි වත්තුමා. සතුසෙන් විතරක් ගන්න පුළුවන් නම් ලුණු මේ ලංකාවේ මිනිස්සු දැන් හැමතැනම ලුණු හොය හොය යන්නේ නැද්ද? විමලරත්නායක මහත්තයා, කො ලුණු ගරන් යන්නේ නැද්ද? ලංකාවේ ලුණු ප්‍රශ්නයක් තියෙනවා. රුපියල් 300යි 400යි ලංකාවේ සතුස සාකා කීයක් තියෙනවද කියන්නකෝ. කීයක සතුසක දැන් ලුණු තියෙනවද කියන්නකෝ. අද ලුණු නෑ. අද ලුණු හදන තැන් පහයි තියෙන්නේ. මන්නාරමේ ලේවායේ 6500ක් හදනවා, හම්බන්තොට 60000ක් හදනවා, අලිබංකඩ 17000යි, බූන්දල 18000යි, පළටුපානේ 22000යි. ලක්ෂයකට ආසන්න මෙට්‍රික් ටන් ප්‍රමාණයක් ලුණු හදන්නේ මේ පහේ. මේ පහේ පසුගිය මාස තුනේ ඔබතුමාලට ලුණු හදාගන්න බැරි වුණා නම් ඇයි දැනගෙන හිටියේ නැත්තේ? ලුණු හදාගන්න බැරි නම් ඔබතුමාලට නිසි වෙලාවට ආනයනය කරන්න තිබුණා.
හැබැයි
මොකද්ද කරේ? රුපියල් 100ට තිබ්බ ලුණු ටික රුපියල් 400ට ගෙනෙලා මේ වෙලාවේ තමයි ආනයනයට පර්මිට් එක දෙන්නේ. මේක ඕපන් කරාම මොකද වෙන්නේ? හාල්වල වගේ කෝටි 200ක් වංචා වුණ විදියටම ලුණු වලින් උත් කෝටි ගානක් වංචා කරන්න ගහපු පාර තමයි මේක. ටෙන්ඩර් නැතුව කෙලින්ම ඕපන් කරනවා, රුපියල් 100 තිබ්බ ලුණු ටික 400ට යනවා, අලුතෙන් ආනයනය කරනේවත් ඒ මිලටම විකුණලා රටේ ජනතාවට කෝටි ගණනක වංචාවක් කරන්න තමයි මේ සූරාරම් වෙලා ඉන්නේ. බොහොම ස්තුතියි.